సమంతా చక్వాలేసు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత ధమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప హెమదినా గేమ నమస్కారయ వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమదినామ మే మొహతే బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటై అద మే దేశనావ సదహ దాయకత్వే గెన కటయుతు కరన్ని కుడావస్ కడువ రతన జ్యోతి మావతే పదించి టీ రమ్య రసాదరి ద సిల్వా మహాత్మీయ ఎతులు పిన్వత్ పిరిసాయి మే దేశనావట దాయకత్వే గెన కటయుతు కరన్ని రమ్య రసాదరి ద సిల్వా మహాత్మీయ ఎతులు పినుతున్ సేలు దినాటమ జీవితావబోధే ధర్మావబోధే పినిస మీ కుసల్ హేతువాసనా వేవా కిలపి ప్రార్థనా కరణం దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్వత్ని అపి మునదిన విశాల ప్రశ్నయక్ తమై అపిట అకుసల్ వితరక ఎనకొట ఏవా అణువ దిగట దిగట అపి కల్పనా కరండగాను తప్పటి హరి అమారుయ అపే హిత వినస్కరగాండ అకుసల్ అరమును మత బెసగన ఇన్న కమాకేనో ఏవా కల్పనా కరకరినో వెలావయనో తేరిన్నే దెన్ పొడ భావనా కరండ గ్యామనం పినాడి పహక్ ఇండత్ బ్యాని ఏ ఉన్నాట సమహార కెలెస్ వితరక అపే అతులట ఎనకొట ఏవా మత అపి పదించి వెళ బహో కల్ రెంది ఇన్న కమా అపి తుల ప్రకట వినో సయాహిన వెలా ఏవాత్ ఎకతు వెళ ఇన్న కమా అపి తుల ప్రకట వినో ఇంక అపి మూన దిన మహా బరపతల విడాబర కమా పీడాకారి బవాక్యాన్ని ఒక్కటి పిన్వత్ని మీ బుదురజానన్ వహన్సీగే దేశనావిది అప్పటి ఉగన్నును ఎహిమ తమాంతుల కుసల్ వితర్క పెననగిన కొట ఏవాయిం సిత ముదవా గనీమి హెకియావ తమంట పలవిని తీయండోను కేల దెన్ అపి తుముకు అపిట కామయన్ పెననగిన కొట ఏ కామయన్ మత పిహిటనుకుట కామయన్ కియని బోమ కెమెత్తిం లోకేట ఎకతు వెనకొట అపే సితే కెమెత్తట అనుని అపి లోక్యాత్తికి ఎకతు వెన్నే అపి అకమెతినన్ లోక్యాత్తికి ఎకతు వెన్నే అపిట ఎకతు వెన్న లోకయాత్ తీయన నిసా అపి ఎకతు వినో అని మీ అపే హితే కెమెత్త నిసాయి అపి ఎకతు వెన్ని ఏక లోకే అపిట అడుపాడు పెన్నువత్ అపి అతారింటి కెమెతినే හොඳට බලන්නකෝ අපිට සමහරලාට අනේ ඔහොම ඉපා කරන්න කියලා කියනවා අපි ඒ උනාට නවත්තන්නේ දැන් සමහරලාට ඔය මේ පරිගණක ක්‍රීඩා තියෙනවා සල්ලි ගෙවලා කරන කම්පියුටර් ගේම් තියෙනවා ඒවට සල්ලි දාලා කරන්නේ එතකොට ඒවට අහු වුණාට පස්සේ මේ හරියට මේ තරුණ දරුවෝ එහෙම ඒවට අහු වෙනවා ඒවට අහු වුණාට පස්සේ ඊට පස්සේ කීයක් හරි එනවා ඕකෙන්. ඉතින් ඊට පස්සේ යාට මේ එයා මේ මහ පොළොවේ ශක්තිය පිළිගන්නේ. එයා මේ මහ පොළොවේ වැඩ කරන්න පුළුවන් හැකියාව කුඹුරු අස්වද්දන්න පුළුවන් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් දේවල් තියෙනවා අය. මිනිසු රැකී රක්ෂා කරලා උත්සාහයෙන් වීරියෙන් දියුණු වෙනවා ඒක පිළිගන්නේ එයා. එයාගේ දෘෂ්ටිය බිම තියන්නේ. දැන් සමහර අය ඉන්නවා නිදන් පස්සේ යනවා. නිදන් හාරන්න කියලා යනවා පොලිසියට අහු වුණත් ආයෙත් ඒකම කරනවා දැන් සමහර අය අහු වෙනවා නේ වට නිදන් පස්සේ යනවා එකතු වෙලා යනවා රංචු පිටින් යනවා ගත්ත නිදානිකුත් නැහැ නමුත් එයා ඒක අතාරින්න කැමති නැහැ බලන්න පින්වත්නි අපේ මේ කැමැත්ත නිසා අපිට ලෝකේ පේන්නේ නැතුව යනවා කැමැත්ත එතකොට අපේ සිතේ ඇති වෙන කැමැත්තයි අපි අවුල් කරලා තියෙන්නේ ලෝකේ අපි අවුල් කරලා නැහැ අපි කියනවා බොරුවක් බලන්න මාව රැවැට්ටුවා කියලා අපි කියනවා මාව අමාරුවේ දැම්මනේ මේ අහවලා කියලා කියනවා. නෑ පින්වත්නි, අපේ සිත තුළ ඇතිවෙච්ච කැමැත්තයි අපි අමාරුවේ දාලා තියෙන්නේ. ඒ අපේ හිතේ කැමැත්ත එනකොට ද ඒවා පස්සේ යන්න ගියාම බලන්නකෝ මිනිස්සු කොච්චර අනාථ වෙනවද කියලා. දැන් සමහර මිනිස්සු ඕවා පස්සෙම ගිහින් ගිහින් තියෙන කනකරාබරණ ටික පවා උකස් කරනවා. දැන් ওই සමහර කම්පියුටර් ගේම් වලට හුරු වෙච්ච අය සියලු දේම ලේ වෙනුවෙන් නැති කරගන්නවා. එයා හිතනවා නෑ හෙට හරි හම්බ වෙයි. අද නොලැබුණාට කමක් නෑ හෙට හරි හම්බ වෙයි. මට කොයි වෙලාවෙ හරි chance එකක් එයි. දන්නෙම නැතුව පින්වත්නි. එයා වැනසිලා. එතකොට අපි හිතනවා මේ ප්‍රෝඩාවක්, මේ කම්පියුටර් ගේම් බොරුවක්. මේවා මේ ඒගොල්ලෝ සල්ලි නෑ පින්වත්නි. අපේ කැමැත්තයි මේ අවුල හදලා තියෙන්නේ. එතකොට අපේ හිතේ ඇති වෙච්ච හැඟීමක් තමයි අපිව වනසලා තියෙන්නේ. ඒ කම්පියුටර් ගේම් හදපු කෙනාවත් ඒවා ගැන අපිට කියලා දුන්නයිවත් කිසි වරදක් කරලා නැහැ. දැන් ওই නිදන් තියනවා කියලා නිදන් වදුල කියලා එකක් තියෙනවනේ. ඒකත් අරගෙන යා යනවා හතර වටේට යනවා. ඔයාලගේ ගම්වල ඉන්නවද එහෙම නිදන් හාරලා දිනපු මිනිස්සු කවුරු හරි? කවුරුත් නැහැ. එක උත්සාහයෙන් වීරියෙන් ගොඩ නැගිච්ච මිනිහෙකුට පටබඳින ওই නිධානකින් තමයි ගොඩ ගියේ කියලා. ඊට පස්සේ යා මොකද කරන්නේ? යාට අරයව පේනවනේ. ඒ මිනිහා එක්ක බොහොම උත්සාහයෙන් වීරියෙන් නැගිටලා තියෙන්නේ. නමුත් කතාව රාවේ යන්නේ ওই නිධානයක් ඇරුවා කියලා. එතකොට ඒක ලෝකයේ සම්මත කරගන්නවා. වටපිටාවේ ඔක්කොම කීර්තනවා එහෙම කියලා. පින්වත් එහෙම නැහැ. එහෙම ලොකු දේවල් නෑ. ඒවා නමුත් එහෙම නෑ කිව්වා කියලා එයා හෙට ඒක නවත්තන්න ලෑස්ති නෑ. එතකොට එහෙම නිදන් ගත කරපු අයවත් ඔය එක එක දේවල් නිදන් ගත කරලා තියෙනවා. වටිනා වටිනා දේවල්. ඒ කාලේ මිනිස්සු වටිනා දේවල් විදියට සැලකුවේ සල්ලි නෙමෙයි. ඒ කාලේ මිනිස්සු ඒක ලොකු දෙයක් විදියට සැලකුවේ නෑ. ඒගොල්ලෝ සැලකුවේ වටිනා. ඒ කාලෙත් බොහොම ප්‍රබුද්ධ මිනිස්සු හිටියා. මේ දැන් රජ පෙළපතට අයිති පිරිස හිටියා. ඒගොල්ලෝ ඒ පින්වත්නි, ඒගොල්ලෝ මේ ගලක් යට එහෙම හංගලා නැහැ. හංගලා තියෙන බැරිත් නැහැ. හැබැයි ඒක සිද්ධ විය හැකි සම්භාවිතාවේ ගොඩාක් අඩුයි. මොකද මේ නිදන් පස්සේ යන මිනිසුන්ගේ හැටියට එනං ඒගොල්ලෝ මහ විශාල දෙයක් කරගෙන තියෙන්න ඕන. සමට අංගලා තියෙන්න පුළුවන්. එතකොට ඒවයිම අංගලා තියන්න තරම් ඒගොල්ලන්ට පදනමක් තිබෙන. ඒගොල්ලෝ වටිනා දේවල් විදියට සැලකුවා. සමහර පුස්කොළ පොත්, සමහර ඖෂධ වර්ග, ඒ ඖෂධ වට්ටෝරු. ඒවා හිතුවා ඒවා පරම්පරාවට දායාද කරන්න ඕන කියලා. එක්කො සමහර අය ගුරු මුෂ්ටිය නිසා තංගන්න ඇති. සමහර අයට තිබ්බ ගුරු මුෂ්ටියටත් ඒක හංගන්න වෙන්න පුළුවන්. දැන් ඔක්කොම දුන්නොත් එහෙම එකයි මේ අපේ පෙරදිග ශාස්ත්‍ර ගොඩාක් නැති වුණේ ගුරු මුෂ්ටිය නිසා. දුන්නේ ඊළඟ කෙනාට සම්පූර්ණේ. එයා හංග ගත්තා. ඒ හංගපු ටික කොහේ හරි තියනවා වෙන්න පුළුවන්. සමහර ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න ඇති එක එක තැන්වල. ඒකනේ ධාතු කරඬු එහෙම අහුවෙන්නේ. නමුත් ඕගොල්ලෝ ඒ මනසේ හදාගෙන ඉන්න වටිනා වටිනා යයි කියපුවා. යාට එහෙම ලැබිලා නැහැ ඇත්තටම. එහෙම ලැබිච්චා ඉන්නවනම් මට කියන්න කොහේ හරි. මේ දුවන දිවිල්ල හැටියට කවුරු කවුරු ගින්දු පැයි එක ගමකට එක්කෙනෙක්වත් ඉන්න ඕන අඩුම. ඇයි එච්චරට මිනිස්සු ඒව පස්සේ හොරෙන් යනවා? එතකොට මේ එහෙම යන්නේ එයාගේ හිතේ කැමැත්තක් ඇති වෙලා. එහෙම ඒවා තියනවා කියලා එයා හිතාගෙන ඉන්නවා. ඉතින් එයා හිතාගෙන ඉන්නවා කියලා මොනවා කරන්නද? එයාට හිතෙනවා එහෙම ඒවා තියනවා. එහෙම කොච්චර දුවනවද? කොච්චර දුවනවද? සමහර තරුණ අය දුවන්නේ රාවණා ඉන්නවා කියලා. එහෙම දුවන්නේ සමහර අය. හිතන්නකෝ ඇල්පෙනිත්තක් හරි රාවණාගේ අම්බෙලා තියෙනවා නම් කියන්නකෝ කවුරු හරි. නිකන් කඩේනියක් හරි. රාමායණී කියලා ගීත කාව්‍යයක් තියෙනවා. ඒක බලනවා. බැලුවම හරි ලස්සනට ලියලා තියෙනවා. රාමායණී කියන්නේ අපේ ඔය සංදේශ කාව්‍යයක් වගේ එකක්. ගිරා සන්දේශයේ සැලලීනි සන්දේශයේ කියලා ඔය තියෙන සන්දේශ කාව්‍ය. මයුර සන්දේශයේ කි කි. අන්න ඒ වගේ එකක් රාමායණී කියන්නේ. පොත බලනවා බැලුවම හිතනවා හරි තමයි කියලා. ඊට ඒ දෘෂ්ටිය අතාරින්න ලෑස්ති නෑනේ. එයි එහෙම වෙලා හිතේ කැමැත්ත තම තමන්ගේ හිත්වල ඇති වෙන කැමැත්ත ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ලෝකේම ප්‍රශ්නයක් නැහැ. ලෝකේකම ස්වභාවයකට ක්‍රියාත්මක වෙනවා. ලෝකේකම ස්වභාවයක් තියෙනවා. ඒක රිද්මයක් ඇත්තටම. ඒ රිද්මයට ලෝකේ ක්‍රියාත්මක වෙනවා. එයා ඒ කැමැත්ත හදාගන්න ඒ කැමැත්තෙන් පිළිගත්ත ලෝකය මත එයා සෑහෙනකල් පදිංචි වෙලා ඉන්නවා. සෑහෙනකල් පදිංචි වෙලා ඉන්නවා. ඔ පදිංචි වෙලා ඉන්න එකට ධර්මී කියන්නේ අබිනිවෙස් කරනවා කියලා. අබිනිවෙස් කරනවා. මුලාවෙන් බැසගෙන ඉන්නවා සම්මෝහාබිනිවෙස කියලා එකට කියන්නේ. මුලා වෙලා කොච්චර කිව්වත් අහන්නේ. හොඳට බලන්නකෝ ඒ සූදු වලට ඇබ්බැහි වෙච්ච මිනිසුන්ට කොච්චර එපා කිව්වත් අහනවද කියලා. එයා ඒකෙම ජීවිතේ ගොඩ යන්නයි උත්සාහ කරන්නේ. කවුද ගොඩ ගිහින් තියෙන්නේ? ඒක ලෝක ධර්මයට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා සූදුවෙන් නැගිටපු එකම එක මිනිහෙක්වත් ලෝකේ නැහැ. ගම්වල ඉන්නවනම් කියන්නකෝ. කවුරුත් නැහැ. මේ ලෝකේ ධර්මයක් තියෙනවා පින්වත්. ඒ ලෝක ධර්මතාවයට එරෙහිව අපිට නැගිටින්න බෑ. අපි හිතනවා ලෝකේ ධර්මතාවයට හොරෙන් අපිට ඔලුව උස්සන්න පුළුවන් වෙයි කියලා. කවදාවත් බෑ. ඒක තේරුම් ගන්න. කවදාවත්ම පුළුවන්කමක් නැහැ. මේ මුලාවෙන් බැසගෙන ඉන්නවා සම්මෝහාබිනිවේස. ඒ යථාභූත ඥානයක් දර්ශනයක් නැතිකම නිසාම එයා තුල මුලාවෙන් බැසගෙන ඉන්න කමක් එයා තුල ඇති වෙනවා. හරියට මුලාවෙන් බැසගෙන ඉන්න කමක්. එතකොට මුලාවෙන් බැසගෙන ඉන්න කෙනාගේ ඒ මුලාව කඩන්න අපිට තේරෙන්නේ නැහැ. ඇයි? මේ කාලේ කිව්වට වැඩකුත් නැහැ. වැඩකුත් නැහැ. ඒ වට ආවුණාට පස්සේ ඒව ඇත්ත කියලා එයා හිතනවනේ. ඒ කාලේ හිටිය ජම්බුක කියලා පරිබ්‍රාජකෙක්. එයාගේ පුරුද්දක් විදියටම තිබුණා බලන්න මේ සංසාර පුරුදු. ඇඳුමක් ඇඳුවාට පොඩි කාලේ තියාගන්නේ නැහැ ඇඳුමක් ඇඟි. සමහර පොඩි අය ඉන්නේ. ඇඳුමක් ඇඳුවම ගලවලා දානවා. ඒ වගේ මේ පොඩි කොල්ලා ඇඳුමක් ඇඳුවාට ඉන්නේ පිළිවෙලට ගලවලා දානවා. හැම වෙලාවකම මේ පොඩි කාලේ ඉඳලේ පුරුද්දට හැම වෙලාවෙම නිරුවතින් ඉන්න පුළුවන්. ඒ කාලේ ඉන්දියාවේ මහ ලොකු දෙයක්ුත් නෙමෙයි ඒක. නිරුවත් තවුසු හැම තැනම. දැනුත් ඉන්නේ ඔය. දැනුත් ඉන්නවා. සේතම්බර කියලා සුදු රෙදි කෑල්ලක් විතරක් ඇඳගෙන ඉන්නවා. නිකන් සුදු රෙදි කෑල්ලක් විතරක් පටලෝගෙන ඉන්නවා. අර අපේ ගම්වල මිනිස්සු කුඹුරු කොටන්න අඹුඩේ කියලා එකක් පාවිච්චි කළා ඒ කාලේ. කුඹුරු කොටද්දි හින්න. ඒක අපේ ඉතිවස්ත්‍රයක්. ඒක නරක වචනයක් නෙමෙයි. ඒක අපේ ඇඳුමක්. එතකොට ඒක මේ ඒ වගේ එකක් විතරක් ඇඳ සුදු රෙදි කෑල්ලක් විතරක් ඇඳගෙන ඉන්නවා. අපේ දහස් ගානක් ඒ මිනිස්සු පස්සෙන් යනවා. බලන්න ධර්මයක් නැති උනම් වෙන දේ. දහස් ගානක් කුඩාට වන්න වෙනම ඉන්නවා. කවන්න වෙනම ඉන්නවා. එහෙම මිනිහෙක් ගින් වාඩි උනම ඔක්කොම මල් දානවා ඇඟට. වැහෙන්න මල් දාන ඔළුව විතරක් ඉතුරු වෙනවා. බන්දක්කම් පවගේ දවසක පාරේ ඇවිදගෙන යනවා එහෙම තාපසෙක්. ඒ ඇවිදගෙන යනකොට යාට ඉන්නවා විශාල ආරක්ෂාව දෙනවා. ආරක්ෂාවක් දෙනවා. ඉතින් එහෙම යා ඇවිදගෙන ඇවිදගෙන යනකොට පින්වත්නි මේ එක පාරක් අයින යා නවතිනවා. නැවතුනම් පාරේ නිදාගෙන ඉන්න මිනිහි. ඉතින් යා වටපිට බලනවා. බලනකොට මේ මිනිහයා ඉන්නේ. අරයා කෑ ගහලා අඬලා එයාට නිකන් මේ මා විස්මිත දෙයක් වුණා වගේ. කෑ ගහලා අඬ අර පාරේ නිදාගෙන හිටිය මිනිස්ස පුදුමයි. මේ මං ඉස්සරහා මෙයා හිටගෙන ඉන්නවා කියන එක. ඒ නිරුවත් අවසා යා ඉස්සරහා හිටගෙන ඉන්න එක යාට ආශ්චර්යමත් දෙයක්. බලන්න ධර්මයක් නැති ලෝකේ දහස් ගානක් යනවා ඉන්දියාවේ ආණ්ඩුව ආරක්ෂාව දෙනවා, ආරක්ෂක පහක් හයක් ඉන්නවා වටේට, ළඟට ඉන්න දෙන්නේ. සමහර අය ඉන්නවා. එතකොට දැන් ඔන්න ඔය මට්ටම තියෙන්නේ. එතකොට ඔය මට්ටමේ කෙනෙක් තමයි මේ ඇත්තට මේ කාලේ හිටපු ජම්බුග කියන පරිබ්‍රාජකයා. එයා ඇඳුම් තියාගන්නේ නූල් පොටක්වත්. ඉතින් අනික තමයි මේ පොඩි කාලේ ඉඳලා බොහොම නරක පුරුද්දක් තිබිලා තියෙනවා. ඒ තමයි කිරි දුන්නට බොඩ් නෑ කියනවා. කෑම දුන්නට කන්න නෑ කියනවා. බලන්න කොච්චර ජීවිතේ වරදිනවද කියලා. එයාගේම අසූචි කණ්ඩ පටන් ගත්තා කියනවා. කොච්චර පිළිකුල් සහගතද. එහෙමයි ඉන්න පුළුවන්. දැන් දැන් උනත් පින්වත් ඉන්නවා. දැන් දැන් ওই හයිටි වල එහෙම ඉන්නවා. මැටි මැටි කන්නේ, මැටි වලින් රොටි හදාගන්න. දිවවල් එහෙම මැටි පාට වෙලා මැටි කාලා ඒවා මැටි දිය කරලා ඒවා පෙරලා අරන් රොටියක් හදා ගන්නවා හයිටි වල. අපි කොච්චර වාසනාවන්තද. ඇයි අපිට දර්ශනයක් තියෙනවා, සංසිඳීම ගැන කතාවක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ඔස්සේ ජීවිතේ විමසා බලමින් උපේක්ඛා සාගත වීමට අයිති ඉඩක් අපිට මේ මෙබඳු මහා ලෝකයේ දෘෂ්ටි වලින් හැපි හැපි දුවන ලෝකයකින් මිදීමට පොටක් පෑදිලා තියෙනවා. මිදීම පිණිස අවකාශයක් අපට තියෙනවා. ලෝකෙට නෑ. ලෝකෙට ඇත්තට මේ කතාව තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඒ වගේ අර අර මොකද කරන්නේ? එහෙම මේ මේ පුරුද්ද තිබුණා ජීවිතේ පුංචි කාලේ තිබ්බේ. දෙමව්පිය බැලුවා මේ මොකද්ද මේ කියලා. අනික gedara iddi nirvastrawa innokota දැන් ඕකම් පුරුදු වෙලා ඊට පස්සේ ටික ටික ලොකු වෙනකොට ඇඳුමක් තියාගන්නේ ඇඳි ඇඟේ ඇඟේ ඇඳුමක් තියාගන්නේ. ඉතින් මේ ගෙදර ආයිට මේක හරි නින්දාවක්. මේ අය කල්පනා කළා මේ විදිහට ගියොත් අහල් පහල් මිනිහෙක්වත් අපි ගෙදරට එන්නේ නැහැ. හොඳම දේ තමයි මෙයාව යවන එක නිගණ්ඨාරාමයකට. නිගණ්ඨයොන්ට දානයකට එන්න කියලා දවසක් කිව්වා මේ අපේ ගෙදරත් ඉන්නවා ඔබ වහන්සේලාගේ වගේම වැඩපිළිවෙලක් තියෙන දරුවෙක්. කො බලමු කිව්වා. තුර ඉන්නවා නිරුවති. තත්කෝ එනම් උපතින්ම අපේ ගුණධර්ම අරන් ඇවිල්ලා. ඔන්න බලන්න ගුණධර්ම නැති ලෝකයක්. උපතින්ම අරන් ඇවිල්ලානේ. එනම් අපේ තාපසාරාමයට එවන්න කිව්වා. ඉතින් ඒ ආරාමෙ හිටියා ගෝර වෘත සමාදන් වුණා. ඒ වන්දට ඉගෙන ගත්ත එයා. ගෝර වෘත සමාදන් වුණා. නමුත් එයා කවදාවත් ඒ ආරාමී දානි ගත්තේ නැහැ. අර පුරුද්ද තිබ්බනේ. පුරුද්ද තිබුණා වියලි අසූචි අනුභව කරි. බලන්න පින්නත් මේ ඔගොල්ලෝ හිතයි එහෙම වෙන්න බෑ කියලා. නෑ එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දැන් අපිට ඒක අප්‍රසන්න වුණාට දැන් සමහර රටවල් තියෙනවා එහෙම එක එක විදිහේ. දැන් හිතන්න සමහර ඉන්නවා සමහර මාළු වර්ගෙම කුණු වෙන්න ඇරලා තමයි කැමරට ගන්න. අපි දැක්කම හිතනවා අපිට පිළිකුල් කියලා. සමහර රටවල් දෙනවා කැරපොත් වෙයිම හරියට ගන්නවා. කොරියාවේම ඉන්නවා සමහර පුංචි මාළු පැටව ඉන්නවා ඒගොල්ලෝ එහෙම පණ පිටින් ගන්න සෝස් එකට දාන්නේ. ඊට පස්සේ මේ සෝස් එකට දාලා ඒක හරි ලස්සනට පැක් කරලා ඒක හොල්ලනකොට මේ කටට ගන්නකොට ඒ වටික මාළු වැටෙනවා බිමට පණ පිටින්. බොහොම රසාහාර විදියට සලකන්නේ. ඒ නිසා එක එක ආහාර ක්‍රම තියෙනවා. මේ වගේම වෙන්න පුළුවන්. මේ වගේ කතා වෙන්න බැරි නෑ. මේ මහ පොළොවේ වෙන්න පුළුවන් එකක්. කොහොමත් ඒ කාලේ වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ පුරුද්ද දැන් මේක දැන් මේ නිගණ්ඨාරාමි මෙයා මේක ප්‍රසිද්ධී කරේ නෑ. සසර ගති ඉති ප්‍රසිද්ධී කරේ නෑ. එයා ඒ නිගණ්ඨාරාමි රෑට හොරෙන් මේ වැඩේ කළා. මේක නිගණ්ඨාරාමිට ආරංචි වුණා. ආරංචි වෙලා නිගණ්ඨාරාමින් එළෙව්වා. නිගණ්ඨ වුණත් ඒකට කැමති වුණේ නැහැ. ඒ උපන් ඇඳුමින් ඉන්න බව ඇත්ත. නමුත් මේකට කැමති වුණේ නැහැ. එළෙව්වා වහාම යන්න කිව්වා. එයා වෘත සමාදන් වෙලා එයාගේ පුරුද්දක් තිබ්බා. එයා තනි කකුලින් වාසය කළා. එයාගේ වෘතය තමයි තනි කකුලෙන් ඉන්නවා. දැනුත් ඉන්නවා පින්නොත් නිහිමය. තනි කකුලෙන් ඉඳලා එයාගේ කකුල ඉදිමිලා. එච්චර තනි කකුලෙන් ඉන්නවා. අධික දුක් දෙනවා එකට. ඒකනේ අත්ත කියලා මතාණු යෝගී කියලා එකක් ඒ කාලේ තිබිලා තියෙන්නේ. දුක් දෙනවා කන්නේ, අඳින්නේ, දුක් දෙනවා. එයා හිතනවා දුක් තීලා දීලා දුක ඉවර වෙයි කියලා. අන්න එහෙම එකක් එයාලට තියෙන්නේ. එයාලා හිතනවා මේ දුක අපි දැන් අපිනේ දන්නේ දුක අවබෝධ කරාම ඉවර වෙනවා කියලා. දැන් බලන්න අපේ කතාව කොච්චර දියුණු එකක්ද. මේ දුක අවබෝධ කිරීමෙන් ඉවර කරන්න පුළුවන්. ඒකනේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක ගැන නෙමෙයි දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කළොත්. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. මේ දුක හටගන්න විදිහ අවබෝධ කළොත්. දුක්ඛ නිරෝධාරිය සත්‍ය. දුක හටගන්න හේතු ටික නිරුද්ධ කළොත්. දුක නිරුද්ධයි. හේතු වෙනස් වීමෙන් ඵලය වෙනස් වී යනවා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දුක නිරුද්ධ කරන්න මෙන්න මේ බඳු ප්‍රතිපදාවකින් පුළුවන් කියලා අපිනේ විශ්වාස කරන්නේ. බලන්නකො අපිට කිසි ප්‍රශ්නයක් අපි කෑම වෙනස් කරන්නේ, අඳින පළඳින වෙනස් කරන්නේ, ඉන්න විදිය වෙනස් කරන්නේ, මුකුත් වෙනස් කරන්නේ. අපි අවබෝධය. අපි අවබෝධය ගැන විතරක් සංවේදී. කොච්චර දියුණුයිද? අපි හොඳට ඉන්නවා, හොඳට අඳිනවා, හොඳට පිළිවෙලට ඉන්නවා. හරිම පිරිසුදුයි අපේ ජීවිත. අපි එදිනෙදා ලෝකයේ ඇතුලේ ගනුදෙනු කරනවා. සුපුරුදු විදියට අපේ දිනචර්යාව ගෙවනවා. ඒක ඇතුලේ අපි පොඩ්ඩ අවබෝධ කරමු. දියුණු කරපු ප්‍රඥාවකින් අපි මේක අවබෝධ කරනවා. ඒක කොච්චර දියුණුද? ඒගොල්ලෝ හිතුවා මේ දුක විඳින්න ඕන. විඳලා විඳලා කොයි වෙලේ හරි ඉවර වෙයි. දැන් සමහර මිනිස්සුත් කියන්නේ කතාවට. නෑ ඉතින් දුක් විඳින්න වෙනවා දැන්. කොරන්න දෙයක් නෑ කියලා කියන්නේ. අපි දුක් විඳලා දුක ඉවර වෙන්නේ නෑ. දුක අවබෝධ කළාම දුක ඉවර වෙන්නේ. දුක අවබෝධ කිරීමෙන් තොරව කවදාවත් දුක නිමා වෙන්නේ නැහැ. ඉතින් අවබෝධ කරන්නයි තියෙන්නේ. වෙන විකල්පයක් නැහැ. අවබෝධ කරන්නයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වෙච්ච දේ ඇතුලේ මෙයා මොකද කරන්නේ? යා තනි කකුලෙන් ඉන්නකොට මිනිස්සු දාහනේ අරන් එනවලු. කෑම බීම අරන් එනවා. ඇයි මිනිසුන්ට හරි පුදුමයි. ඒ තනි කකුලෙන් ඉන්න ගමන් එයා කරන්නේ ගල් කැට දෙකක් අරගෙන යකි කෙස් ගස් එකකින් එක ගලවනවලු. එයා දුක් දුන්න විදිය. ඉතින් මිනිසුන්ගේ මේක හරි පුදුමයි. ඉතින් මිනිස්සු හිතුවා මේ තමයි උග්‍ර තවුස්තම් පුරණ කෙනෙක් කියලා. දවසක් ඒ කඳු ගැටේට බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. මේ කඳු ගැටේ එතකොට මේ දානි අරන් ආවම මෙයා මුකුත් කරන්නේ දානි ගෙනාම මේ මිනිසුන්ගේ දානි ඉඳුල් කරන්න ඕන කියලා හිතලා යා තනකොළ ගහක් අරගෙන ඒක හර දානි වෙලා ඔබනවා කියනවා. ඒ ඔබලා ඒක දිවේ තියා ගන්නවා කියනවා. ඒකල කියනවලු ඔන්න උඹලගේ දානි මං ඉඳුල් කරා දැන් අරන් ඵලයල්ල කියලා. ඇයි අර පුරුද්ද තියෙනෝනේ? රැට රැට කරන්නේ. හිමීටි ඊට පස්සේ එයාගේ අර අප්‍රසන්න ආහාර රටාව එයා හිටියේ. හවස් වෙනකොට කවුරුත් නැහැ. කාටවත් තඟවන්නේ නැහැ. මේ මානසික ප්‍රශ්න සමහර ඒවා. එතන මේක විශාල මානව ව්‍යාධියක් මානසික රෝගයක් වෙන්න ඇති යාට තිබ්බ. ඒ මානසික රෝග අදත් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ටික දවසක් යනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළාම යාට එයා හිමීට රැවෙනකොට කවුරුත් නැහෙන කඳු ගැටේ. මීට අර තනි කකුලෙන් ඉඳලා ඒ කකුල බිම තියෙනවා. ඒ කකුල තනි කකුලකින් ඉඳලා ඒ කකුල ඉදිමිලයි බර ඔක්කොම ඒ කකුලට ගිහින්. අර බර වාරෝගේ ඉන්නවා කි. ඇයි තනි කකුලෙන් දවස පුරාම? එහෙම හිටියාම ඒක දරන්න බැහැ නේ තනි කකුලට. කකුල දෙකටමනේ මේ ඇඟ ඔසවන්න පුළුවන්. ඒතර ස්වභාව ධර්මෙට කැළපෙන්නේ නැහැ නේ. ඒතර මොකක් හරි විසමපාතයක් ගැටුමක් අර්බුදයක් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ බෙලා එයා මොකද කළේ? එයා පින්වත්නි තනි කකුලෙන් ඉඳලා ඒ කකුල බිම තියන රෑ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දායි කඳු ගැටියෙන් වැඩියේ නෑ. මෙයා බලාන හිටිය වැඩි කියලා. ඇයි හවස් වෙනකොට ඔක්කොම යනවා උඩට එන. නමුත් මේ මුනිවරයා වැඩියේ නෑ. එයා හිමීට කකුල බිම තියනකොට භාග්‍යතුන් වහන්සේ කතා කළා. මම දන්නෝ එයා කොහෙද යන්නේ කියලා. ඇයි ඔයා ඔය වගේ ජීවිතයක් තෝරගත්තේ? ඔය වගේ ජීවිතයකින් දුක ඉවර වෙනවා කියලා කවුද ඔයාට බොරු කිව්වේ? එහෙම දුක ඉවර වෙනවා නම් ඔයා විඳවපු විඳවිලි හැටියට දැන් මේ වෙනකොට ඉවර වෙන්න ඕන නේද කියලා එයා එක කතා කළා. හැබැයි වා හොඳට අහගන්න කියනවා. මේ දුක කවදා හරි ඉවර කරන්න පුළුවන්. අවබෝධ කිරීමෙන් විතරයි කියන. එතකොට එයාගේ මනස සම්පූර්ණයෙන් පිරිසුදු වුණා. එයාට තේරුණා මේ මාර්ගය අමාර්ගය නෙමෙයි කියලා. එයා ඉන්නේ අමාර්ගයේ කියලා එයාට තේරුණා. එයා බුද්ධ සසුනේ පිළිසරණ පතාගෙන ආවා. සම්පූර්ණයෙන් අවබෝධය කරා ගියා. එයාගේ තිබුණා කැත පුරුදු ඔක්කොම අතහැරලා දැම්මා. එතකොට ඒ වගේ පින්වත්නි, හරි පුදුමයි මේ ලෝකයේ අවුවෙන දෘෂ්ටි. ඔයාලට ඒ වගේ ඕලාරිකේව නැති වුණාට, ඔයාලගේ ජීවිතවල එබඳු ගොරෝසු දේවල් නැති වුණාට, ඔයාලගේ ජීවිතවලත් එක එක දෘෂ්ටි තියෙනවා. ඒවා ඔක්කොම එන්නේ කැමැත්තට. ඔයාලට ඒ තත්ත්වයන් ඉන්නේ මොකක් නිසාද? කැමැත්තට. තමන්ගේ කැමැත්තට. එහෙම ලෝකේ ප්‍රශ්නයක් තියෙනවත්, ලෝකේ විසඳුමක් තියෙනවටවත් නෙමෙයි. අපි ওই ලෝකේ පස්සේ ওই මාපිසලක වෙ නිදන් බස් යනවා. කොච්චර ටිකට් පස්සේ යනවද? ස්විප් ගන්න. කණ්ඩ නැහැ. ඒවන ස්විප් 10ක් විතර ගන්නවා. පින්වත්නි, ඔයගොල්ලෝ හිතනවා කවදා හරි ඇදෙයි කියලා. ඔයාලා එහෙම හිතනවා. එහෙම පින්වත්නි, එහෙම පින්වත්නි, එහෙම වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ජීවිතය තුළ එහෙම කවදාවත් ලොකු වෙනස්කමක් වෙන්නේ නැහැ. ඇයි? එම් වෙනස් වෙන්නේ නැත්නම් එම් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක බොහොම කලාතුරකින් මහ විශාල පිනක් නිසා වෙන එකක්. ඒ නිසා ඔයාලගේ ජීවිතය ඇතුලේ මේ විමර්ශනේ ඉතා හොඳින් තියාගන්න. හොඳට තියාගන්න මේ විමර්ශනේ. එතකොට මේ විමර්ශනේ නැත්තම් අපිට මුකුත් කරගන්න බෑ. නමුත් මේ හැම එකක් පස්සෙම අපි යන්නේ ඇයි? අපි කැමැත්තකට. එහෙම ඇත්තක් තියෙනවටවත්, ලෝකේ එහෙම දෙයක් වෙනවටවත් නෙමෙයි. අපි කැමති. අපි කැමැතිකමට යනවා. ඒ කැමැත්ත පදනම් පැමැත්ත පදනම් වීම තමයි කාම ලෝකය කියන්නේ. කාම කියන්නේ ඒ කැමැත්ත පදනම් වෙච්ච තැනක අපි ඉන්නේ. ඒකයි අපේ සිත තුළ කැමැත්ත නිරතුරුව පැන නගින්නේ. අපේ සිත තුළ කැමැත්ත ඉන්නේ, කැමැත්ත තමයි අපේ පදනම. මේ මනුස්ස ලෝකේ පදනම කැමැත්ත මත පිහිටා තමයි ලුහු බඳින්නේ අපි. ඒකයි මේකට කාම ලෝකය කියන්නේ. කාම ලෝකය කියන්නේ. එතකොට දැන් මේ කැමැත්තෙන් ලුහු බඳින ලෝකය, ඉබඳු ලුහු බැඳීමක් තියනවා කියලා දකින හැකියාවෙන් තමයි මේ தත්ත්වේ නසන්න පුළුවන්. ඒක දකින හැකියාව. කැමැත්තට අභියෝග කරලා ඒ කැමැත්තෙන් පිළිගත්ත ලෝකේ විසි කරලා දාන එක නෙමෙයි. මොකද කැමැත්තෙන් මේ සිත තුළ කැමැත්තක් ආවම ඒක අත්පත් කරගන්නකම් අපිට ස්පාසුවක් නැහැ. හොඳට බලන්නකෝ, අපේ සිතේ කැමැත්තක් ආවම ඒ කැමැත්තට හරියන විදිහට ලෝකේ ලෑස්ති කරගන්නකම් මේ සිත නවතින්න කැමති නැහැ. නමුත් කැමැත්තෙන් ලෝකේ අත්පත් කරගත්තාම ඒ සිතේ කැමැත්ත මොකද වෙන්නේ? ඒක අතුරුදහන් වෙනවා. හරියන්නේ මේ වැඩි. හොඳට බලන්නකෝ, ඔයාලා කැමති කියන සිතක් ආවම, කැමති කියලා අදහසක් ආවම, ඔයාලා ඊළඟට මොකද කරන්නේ? ඒක අත්පත් කරගන්නවා නේ. අත්පත් කරගත්තාම මේ කැමැත්ත හිතේ තියෙනවද? අත්පත් කරගත්තාම මේ කැමැත්ත හිතේ නැහැ. ආය අලුතින් හිතට කැමැත්තක් එනවා. අලුත් එකක් අත්පත් කරගන්න. අලුතින් හිතට කැමැත්තක් ඉන්නේ, අලුත් එකක් අත්පත් කරගන්න. අත්පත් කරගත්තාම ඒ කැමැත්ත හිතේ නැහැ. ඒක අතුරුදහන් වෙලා යනවා. ඒකනේ අපිට එකම කෑමක් හැමදාම කන්න බැරි. එකම කෑමක් දිනපතා කන්න පුළුවන්ද? බෑ. ඔය මේ ජේ.බී. සේනානායක මහත්තයගේ එක කවියක තියෙනවා, මං හිතන්නේ නම ඒක රුව දැකීම වගේ එකක්. ඒක ඒ කාලේ මම බලලා තියෙනවා. ඒක එක තැනක තියෙනවා, මේ කුමාරයෙක් කුමාරිකාවක් හොයාගෙන යනවා. ඒ කුමාරයා කරන්නේ කුමාරිකාවක් හොයාගෙන යන එක. ඒ කුමාරිකාව හොයාගෙන අවුරුදු 7ක් ගියාලු. එයාට කුමාරිකාවක් හොයාගෙන, කුමාරයෙක් නේ. ඒතර සාමාන්‍යයෙන් තින් කුමාරිකාවක් නේ යාට හරියන්නේ. ඒ ලස්සන තරුණියක් හොයාගෙන අවුරුදු 7ක් ගියාලු අස්සේගේ පිටේ නැගලා. තව පිරිසකුත් එක්ක යන්න ඇති. 7 අවුරුද්දක් විතර යනකොට, අවුරුදු 7ක් කියලා අපි කියමුකෝ. 7 ඒ කවිය තියෙන්නේ එහෙමයි. ඒ කුමාරයාට හරියන, යාගේ හිත ගියපු, යාගේ හිත ගත්ත කුමාරිකාවක් හම්බුණාලු. එයාට හරි සතුටුයි. ලයි හත් අවුරුද්දකට පස්සේ ගෑනු ළමෙක් හම්බුණා. ඒක යන්නේ එයා කැමති කෙනා එච්චර හම්බෙලා නැහැ. ඊට පස්සේ අවුරුදු 7කින් මේ කුමාරිකාව හොයාගෙන ගිහින් තව අවුරුදු 7ක් ගියාලු කුමාරිකාව මාලිගාවට කැඳගෙන එන්න. අපි තුම අවුරුදු දෙතර කීයද? අවුරුදු 14යි. මාලිගාවට ඒතර අවුරුදු 7ක් ගියා කියන්නේ යා කොච්චර සෝදිසි කරන්නද ඒ කාන්තාවගේ අංගපසංග ගැන, ඇස් ගැන, කේස් ගැන, හමී පාට කොච්චර උනන්දු වෙන්නේ නැද්ද? අපිට ඔච්චර කල් යන්නේ සාමාන්‍ය මිනිහෙකුට ඔච්චර කල් යනවද? නෑනේ. අන්තිම කුමාරයෙක් නෙමෙයා. එතකොට යාට අනිවාර්යයෙන්ම ලස්සනම ස්ත්‍රියක් හම්බෙන්න ඇති. කුමාරයෙක් කිව්වහම ඉතින් ඒ කියන්නේ කුමාරයාට තියෙන බල පුළුවන්කාරකම්, ඔහුගේ කියන රාජ තේජස, රාජ උණුසුමට හරියන්න එපායි. එතකොට එයාගේ රුචිකත්වය සහ එයා ලෝකේ බලන එයා විමසා බලන හේතු සාධක ඇතුලේ ඇත්තටම ලස්සනම කෙනෙක්නේ හම්බෙන්නේ ඇත්තේ. එතකොට දැන් එයාව අරන් ඉන්න මාලිගාවට දව අවුරුදු කීයක් ගියාද? 7ක් ගියා. ඒ මාලිගාවට ආවම මාලිගාවේ දොරටුව ළඟදී දවසක් දැක්කලු ඒ මාලිගාවේ දොරටු පල්ලගේ දුව. මාලිගාව ඉස්සරහා දොරටු පල්ලගේ දුව දැක්කලු. දොරටු පල්ලගේ දුව දැකලා විස්මයෙන් ඇය දිහා බැලුවලු. විස්මයෙන් බලලා ඇයට කිව්වලු, ඔයාගේ වගේ රූපයක් මම මේ මිහිමත කවදාවත් දැකලා නැහැ. ඔයා එච්චරට ලස්සනයි කිව්වලු. එහෙම කිව්වේ කාගේ දුවටද? දොරටු පාලකයාගේ දුවට. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලස්සනම දේ හම්බුණත් හම්බුණාට පස්සේ ඒක ලස්සන නැහැ. ඒ අපේ හිතේ හැටි. අපි ගොඩා ඒ කියන්නේ ඒ කුමාරිකාව මාලිගාවට ගෙනාවට පස්සේ පුරවැසියොත් කිව්වලු, අපේ කුමාරිකාවගේ වගේ රූපයක් අපි මේ ලෝකේ කවදාවත් දැකලා නැහැ කියලා පුරවැසියෝ කිව්වලු. කුමාරයා කිව්වලු, දොරටු පල්ලගේ දුව වගේ ලස්සන කෙනෙක් මං කවදාවත් දැකලා නැහැ කියලා. අත්පත් කරගත්තාම සිත අලුත් අලුත් දේවල් ආය හොයන්න ගන්නවා. මැරෙනකන් හොයනවා. මොකද්ද මේකේ තේරුම? හැබැයිටම මොකද්ද මේ ජීවිතේ තේරුම? එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපිට පෙන්වන්නේ එහෙම එහෙම සිතක් කියලා අවබෝධ කරගන්න කියනවා. අත්පත් කරගත්තාම අතුරුදහන් වෙන අద్භූත සිතක් මට තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි, අත්පත් කරගත්තාම වටිනාකම පේන්නේ නැති දුරින් තව දෙයක වටිනාකම පේන එක්ක රූපයක, එක්ක සද්දයක, එක්ක ගඳ සුවඳක, එක්ක රස පහසක වටිනාකම පේන මට්ටමේ සිතක් තියෙන. එහෙනම් අපිට මේ සිත සතුටු කරලා ඉවර කරන්න පුළුවන්ද? අපිට තියෙන සිත සතුටු කරලා ඉවර කරන්න බෑ. ඒකනේ අපිට සතුට නැත්තේ. හොඳට බලන්නකො. අපි දැන් මෙච්චර ලෝකේ හොයාගෙන හොයාගෙන ගිහින් ලෝකේ හඹාගෙන හඹාගෙන ගිහින් අපිට දැන් සතුටක් තියෙනවද? සතුටක් නෑ පින්වත්නි. අපිට සතුටක් නෑ. එහෙනම් අපි මේ ලෝකේ පෙනෙන දේ අත්පත් කරගත හැකි දෙයක්ය. ඒ පෙනෙන දේ අත්පත් කරගත්තාම සතුටුවේ හැකිය කියලා තියෙන අවිද්‍යාසහගත දෘෂ්ටියක්. මොකද්ද? පෙනෙන දේ අත්පත් කරගත හැකි දෙයක්, අත්පත් කරගත්තාම සතුටු විය හැකි දෙයක් කියලා අපි හිතනවා නේද? ඔන්න ඔය හිතන එක අවිද්‍යාවට වෙන්නේ. ඕක වෙන්නේ මොකටද? අවිද්‍යාවට. අපේ අවිද්‍යාව ගොඩාක් බලවත්. අවිද්‍යාව සෑහෙන බලවත්. මෙන්න මේක දැනගන්න එක ඔයාලට පළවෙනියෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කැමැත්තෙන් පිළිගන්න ලෝකය, අපි කැමැත්තෙන් පිළිගන්න ලෝකයේ ආදීනව දකින්න එක තමයි දෙවෙනි එක. දෙවෙනියට මොකද කරන්න ඕන? හයියෙන් කියන්න. ආදීනව දකින්න එක. එතකොට පෙනෙන දේ අත්පත් කරගත හැකි දේය, අත්පත් කරගත්තාම සතුටු විය හැකිය කියන මට්ටම අවිද්‍යාව නිසා පැන නගින දෙයක් කියලා ඔයාලට ලෝකේ පස්සේ දුවන්න හිතෙනකොටම මැදින් ඉදිරිපත් වෙලා හිතන්න. මැදින් ඉදිරිපත් වෙලා ඒ විදියට දකින්ට, ඒ විදියට විමසන්ට. එක එක දෙක මොකද්ද? දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි කාරණේ ආදීනව දකින්න එක. එතකොට මේ කැමැත්ත අපේ සිතේ ඇති වෙනකොට කැමැත්තෙන් අත්පත් කර ගැනීම දුකක්. කැමැත්ත නිසා ලෝකේ ඇයි නිකම්ම අපිට ප්‍රාර්ථනා කරා කියලා ලෝකේ ලැබෙනවද? නෑනේ. කොච්චර මහන්සි වෙන්න ඕනද? හරි වෙහෙසක් දරන්න ඕන. එතකොට මේ පෙනෙන දේ අත්පත් කර ගැනීම පිණිස, පෙනෙන දේ අපි බොහෝ කොට මහන්සි වෙලා කැප වෙලා දුක් විඳලා පින්වත්නි අත්පත් කර ගැනීමට දුක් විඳින්න ඕන. ඒකේ රසය පොඩ්ඩයි තියෙන්නේ, දුක ගොඩාක් තියෙනවා. එක් දුක ගොඩාක් තියෙන නිසා අපි ඒකට කියනවා මොකද්ද? ආදීනව බහුලයි කියලා. එතකොට ආදීනව ගොඩාක් තියෙන නිසා අපේ හිතේ ඇති වෙන කැමැත්ත හරියට මස්ලේ තැවරුණු ඇට කෑල්ලක් වගේ සාරයක් නැහැ. ඇතුලේ සාරයක් තියෙනවා කියලා බල්ලෙක් හිතනවා. පොඩි මස් සුවඳක් තියෙනවා. ඇයි? ලේ චුට්ටකුත් තැවරිලානේ. ඒ ලේ තැවරුණු ඇට කෑල්ලට එයා හිතනවා, එලේ තැවරුණු ඇටකටු කෑල්ලට එයා හිතනවා මේක ඇතුලේ සාරයක් මුණ ගැහේවි කියලා. එයා එහෙම හිතනවා පින්වත්නි. ඒක ඇතුලේ සාරයක් මුණ ගැහේවි කියලා එයා කල්පනා කරනවා. නමුත් එයාට කවදාවත් සාරයක් මුණ ගැහෙන්නේ නැහැ. මස්ලේ තැවරුණු ඇට සැකිල්ලක් විදියට ඔයාලා ඔයාලගේ සිතේ ඇතිවෙන කැමැත්ත දකින්න. ඒ දැක්මට තමයි ආදීනවානුපස්සී විහරණේ කියන්නේ. ඒකට තමයි ආදීනවානුපස්සී විහරණේ කරා කියන්නේ. එතකොට පින්වත්නි, ඒ වගේම අපි දකින්න ඕන මේ කාම කැමැත්තෙන් පදනම් වෙච්ච ලෝකය තමන් තුල තියාගන්න දරණ හැම වෙහෙසක්ම එයාව පුච්චනවා, එයාව දවනවා, තවනවා. හොඳට බලන්නකෝ, කැම් අපි ගොඩාක් ආසා ඒවා අපි ළඟ තියාගන්න අපිට ගොඩාක් ප්ලෑන් කරන්න වෙනවා, ලොකුවට සැලසුම් කරගන්න වෙනවා කැමැත්ත නිසා. කැමැත්තෙන් ලෝකේ පිළිගත්තාම ඒ පිළිගත්ත ලෝකේ පරිස්සම් කරගන්න පින්වත්නි අපිට මහා පුදුම විදියට මහන්සි වෙන්න වෙනවා. ආය අපිට පොඩි පයේ මහන්සියක් නෙමෙයි වෙන්න තියෙන්නේ, අපට ලොකු මහන්සියක් වෙන්න වෙනවා, ලොකු මහන්සියක්. ඒක ස්වල්ප මහන්සියක් නෙමෙයි. ඉතින් මේ මහන්සිය ඇතුලේ පින්වත්නි අපිට බය හට ගන්නවා. ඇයි? අපේ හිතේ ඇතිවෙච්ච කැමැත්තට අපි ආසා කරනවා, අපේ හිතේ ඇතිවෙච්ච කැමැත්තට අපි තණ්හා කරනවා. ලෝකයට තණ්හා කරනවා නෙමෙයි, අපි අපේ හිතේ කැමැත්තට තණ්හා කරනවා. ඒ කැමැත්තට ප්‍රාමාණික වෙච්ච අරමුණු වලටත් තණ්හා කරනවා. ඒ තණ්හාව ආවට පස්සේ තණ්හාව පදනම් වෙච්ච ලෝකයේ වැටෙයි කියලා, කැඩෙයි කියලා, බිඳෙයි කියලා, අතුරුදහන් වෙයි කියලා පින්වත්නි අපිට බය හට ගන්න. ඔන්න ඔය නිසා තමයි බුද්ධ වචනේ කියන්නේ තණ්හාය ජායති භයං කියලා. බුද්ධ වචනේ කියනවා මොකද්ද? තණ්හාව නිසා බය හට ගන්නවා. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාව නිසා ශෝකය හට ගන්නවා. ඒතර පින්වත්නි හොඳට බලන්න, මේ මේක ඇතුළෙම සිද්ධියක් නෙමෙයිද කියලා. අපි තණ්හා කරන්නේ අපේම සිතට, අපේ හිතේ ඇති වෙන ආස්වාදයට තණ්හා කරන්නේ. ඒ ආස්වාදයට තණ්හා කරන නිසා ආස්වාදයට පාදක වන අරමුණු වලටත් තණ්හා කරනවා, බාහිර ආරම්මණයටත් තණ්හා කරනවා. එතකොට යාට යාගේ යාගේ සිතට තණ්හා කරන කමකුත් තියෙනවා, ඒ සිතට පාදක වන බාහිර ලෝකයට තණ්හා කරන කමකුත් තියෙනවා. එතකොට එයා ඒ තණ්හා කරන කම ඇතුලේ එයාට ඒ ලෝකයේ Tamanගේ වසඟේ තියාගන්න බැරි වෙයි කියලා බය හට ගන්නවා. බය හට ගන්නවා, සැකයක් උපදිනවා. හොඳට බලන්නකෝ, තමන්ට වටිනාකමක් පේන තැනකම නිමීද සැකයක් ඇවිල්ලා තියෙන කියලා. දැන් හරියට බිරිඳ සැක කරන්නේ, ස්වාමියා සැක කරන්නේ, දරුවෝ සැක කරන්නේ, එයාට වටිනවා. අම්මලාට වටේ ඉන්න දරුවෝ ගැන සැකෙන්නේ නැහැ. ඒ සැකේ යා නඩත්තු කරන්නේ නැහැ. එයා යාගේ දරුවෝ ගැන සැකයක් ආවොත් සැක සංකා මාත්‍ මාත්‍රයක් කාවුත් වැඩි උන්නේ සැක සංකාවල මාත්‍රයක් කාවුත් එයා ඒ සැක සංකා මාත්‍රයට මැරෙන්න දෙන්නේ ඒ සැකේ පදනම් වෙච්ච தત્ත්වය මතක තියා ගන්නවා හඹාගෙන යනවා දරුවෙක් ගැන සැකයක් කාවුත් එයා වැඩ කරන විදිය හැසිරෙන විදිය හරි හොදිස්සින් ඉන්නේ හරිම හොදි. එයා ඒ උනාට වටේ පිටේ ගෙවල් දොරවල් වල ඉන්න අය පාරේ යන ළමයි ගැන මෙයාට සැක සංකා නැහැ. එහෙනම් මොකක් නිසාද සැකේ ඇවිල්ලා තියෙන්නේ? තණ්හාවට. ඒ සැකියත් කියන්නේ බයක් එනවා මට අහිමි වෙයිවත් දෝ කියලා. මට අහිමි වෙයිවත් දෝ කියලා සැකයක් බයක් එනවා. ඒ කියන්නේ තණ්හායේ ජායති බයං කියන්නේ. තණ්හායේ විප්පමුත්තස් එයා යාගීම සිතට තණ්හා කරන එක අතහැරලා දැම්මොත් එයාගේම කැමැත්තට යාගේ සිතින් ආසා කරන එක අතහැරලා දැම්මොත් ඒ අතහැරලා දාපු තැනක තණ්හාවේ විප්පමුත්තස් තණ්හාවේ මිදීමක් ඇති වුණොත් ඒ තණ්හාවේ මිදීමක් ඇති වෙච්ච තැනක පින්වත්නි නත්ති සෝකෝ කුතෝ බය ශෝකය සාභිය සම්පූර්ණින් පහ වෙලා යනවා මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන භික්ෂුවකට එහෙම ශෝකයක් නැහැ බයක් නැහැ. නඩත්තු කරන්න ලොවක් නැහැ. ආරක්ෂා කරන්න විධි විධාන නැහැ. පරිස්සම් කරන්න හේතු සාක්ෂි නැහැ. එයාට තියෙන්නේ අතහැරලා දාන්න. ඒ නිසා එයා දකින්නවා මේ තණ්හාව කියන්නේ අනතුරක් කියලා. මේ තණ්හා කරන්න ලෝකයක් පේන මට්ටමට තමා තුළ ඇති වෙන කැමැත්ත සිහිනයක් කියලා එයා දන්නවා. ඇයි සිහිනයක් කියන්නේ? එයාගේ හිතේ තියෙනවා ඒක ඇත්තක් වෙයි කියලා. නමුත් ඒක අත්පත් කරගත්තාම ඇත්තක් නෙමෙයි. නින්දෙදි හීන පේනවා. නැගිට්ටාම හීන තියනවද? නැගිට්ටාම හීන නැහැ. ඒකනේ බුද්ධ ශාසනයේ කැමැත්ත තමන්ගේ සිතේ ඇතිවන කැමැත්ත උපමා කළේ සිහිනයකට. ධර්මයේ තියෙන සුපින කූපමා කාමා ස්වප්නයක් වගේ කැමැත්ත. අත්පත් කරගත්තට පස්සේ මොකක්වත් නැහැ. අත්පත් කරගන්න දඟලනවා. අත්පත් කරගන්න මහන්සි වෙනවා. එම් නමුත් කැමැත්තෙන් අත්පත් කරගත්තම කැමැත්ත වෙන එකට යනවා. අපිට එකම සින්දු හැමදාම අහන්න බෑ. එකම කැම කොච්චර රහ ලෝකේ අග්‍රම කැම වුණත් හැමදාම කන්න බෑ. තරුපන්ති හෝටල් වලින් කන මිනිසු කොස් හොයනවා, පොලොස් හොයනවා. ඊට පස්සේ තලප හොයනවා. කුරක්කම් පිටි හොයනවා. ඒකනේ සුපර් මාකට් වල ඒවා දැන් ඇවිල්ලා තියෙන්නේ. ගම්වල කුරක්කම් වගා කරන මිනිස්සු පුදුම වෙනවා ඇති. මෙච්චර මේ කුරක්කම් පිටි අඹරලා පැකට් කරලා ලොකු ගානකට මේ සුපර් මාකට් වල තියෙනවා. හැමදාම කුරක්කම් පිටිත් එක්ක හොද්දක් හදාගෙන කන ගම්වල මිනිස්සු අදත් ඉන්නවා මේ ලංකාවේ මාතලේ පැත්තේම. එක එක ගම්වල ඉන්නවා. ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවන චර්යාවේ ආහාරයක් ඒක. ඒ මිනිස්සු පුදුම වෙනවා ඇති මෙච්චර ගානකට මොකටද මේ පොඩි කුරක්කම් පැකට් එකක් ගන්න කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ සිත හැම වෙලාවකම පෙරලෙනවා. එහෙම පෙරලෙන සිතක් තියෙන්නේ. ඒ පෙරලෙන කමමයි ආදීනෝ කියන්නේ. මේ අනිත්‍යතාවය, දුක, අනාත්මය, පටිච්ච සමුප්පන්නතාවය, ඕලාරික කම, වෙනත් ස්වභාවයකට පත්වීම, මෙන්න මේ සිද්ධිය ඇතුළෙමයි දුක තියෙන්නේ. අපි අනිත්‍ය වශයෙන් අපේ සිත දකිනවා නම්, අපේ සිත ඇතුළ ඇති වෙන කැමැත්ත අනිත්‍ය වශයෙන් දකින හැකියාවක් අපට තියෙනවා නම්, අපි අපේම සිත දුකක් විදියට දකින හැකියාවක් අපට තියෙනවා නම්, අපිට අපේම සිත අනාත්ම වශයෙන් මම ආයෙනින් පිළිගන්න බැරි බව අපි දකිනවා නම්, අපේ සිත අපි අපේ සිතටනේ වහල් වෙලා ඉන්නේ. හොඳට බලන්නකෝ, අපි සිතටනේ අහු වෙලා ඉන්නේ. අපි අපේම සිතටනේ ඔය යට වෙලා ඉන්නේ. සිත විසින්නේ ලෝකේ මවලා පෙන්වන්නේ. සිත විසින්නේ ලෝකේ මවලා පෙන්වන්නේ. ඒ මව්පු ලෝකයේ තුලනේ ඔයාලා මතකයෙන් රැඳිලා තියෙන්නේ. ඒකනේ ඔයාලට ඔයාලගේ ගෙදර අමතක වෙන්නේ නැත්තේ. ඉතින් මේ කාමයන් Tamanගේ ඇතුළාන්තයේ තුල බලවත් ලෙස පැන නගිනකොට, ඒ බලවත් ලෙස පැන නගින තැනක පින්වත්නි, ඒ කාමයන් පදනම් කරගෙන යා විමර්ශනශීලී වෙනවා. කාමයන් පදනම් කරගෙන යා විමසුම්ශීලී වෙනවා. ඒ නිසා එයාට ඒ කාමයන් පදනම් වෙච්ච ලෝකේ අමතක වෙන්නේ නැහැ. මිනිසු කියනවා බණ හද්දි නම් කියනවා. කොහොමද කියන්නේ? අනේ හාඳුරනේ, මේ මට බණ මතක නැහැනේ. කියනවා මේ අපි දැන් වයසයිනේ හාඳුරුනි මතක හිටින්නේ නැහැ කියනවා. සමහර මිනිස්සු කියන්නේ වයසයි දැන් අපිට මතක නැහැ. අපරාධ ඒ කාලෙනි බණ අහන්න තිබ්බේ දැන් 60 පැනලානේ හාඳුරුනි මතක හිටින්නේ නැහැ කියනවා. ඒ කාලේ මතක තිබ්බා කියනවා. දැන් මතක හිටින්නේ නැහැ කියනවා. එහෙම මතක හිටින්නේ නැත්තම් හරි මතක හිටින්නේ නැහැ කියමුකෝ. එහෙනම් පින්වත්නි පාරවල් වල ඉඳපාය ගෙදර හොයාගන්න බැරි මිනිස්සු. මේ පාරවල් වල ඉඳපාය පින්වත්නි මේ මම්මේ පුතා මම්මේ ගෙදර හොයාගන්න බැරුව ඉන්නේ කොහෙද දන්නේ අපි ගෙදර තියෙන්නේ නේද කියලා ගෙදර හොයන්න බැරි මිනිස්සු ඉන්නවද? අදට කෙනෙක් කියන්න පුළුවන් නෑ එයා ඒ කාලේ ඉඳලම ගෙදරට ගිහින් පුරුදු ඒකයි ඔය. හොඳයි පින්වත්නි අවුරුදු 60 පැනලා හරි අලුතෙන්ම ගෙදරකට යන්නකෝ. හරි ඒක පරණ ගෙදර නම් කමන්නේ ඒ කාලේ ඉඳලා හුරුවට යනවා කියලා හිතමු. අවුරුදු 65ක් විතර ගිහින් හරි කමන්නේ අලුතෙන්ම ගෙදරකට යන්නකෝ. නන්නා දුනන පලාතක අඳුරන් නැති තැනක කවදාවත් ගිහින් නැති තැනකට ගේකට යන්නකෝ. එයා හොන්තට ලකුණුත් එක්ක යා මතක තියාගන්නවා. එක පාරක් දෙපාරක් යනකොට එයාට පාර අමතක වෙන්නේ. එහෙනම් ඇයි අපිට මේ ධර්මයේ විතර මතක තියෙන්නේ නැත්තේ? පින්වත්නි අපිට ධර්මයට උවමනාව නැහැ. මතක නැ නෙමෙයි. ධර්මයට උවමනාව අඩුයි. වංචක ධර්මයක් විදිහට අපි ඉස්සරහට ගන්නවා ඒක සාධාරණීකරන්න අපි වයෝවෘද්ධයි කියලා. වයස අදාළ නැහැ. කැපවීම තියාගන්න. උවමනාව තියාගන්න. උත්සාහය තියාගන්න. එතකොට ඒ නිසා අසති අමනසිකාර බවක් තිබ්බොත් එයා තුල ධර්මීය තුල එයාට ඒක යෙදෙන්න බෑ. නමුත් එයාට මේ ඒ කියන්නේ සිහිය මානසිකාර කුසලතාවේ දුර්වල වෙච්ච තැනක එයාට ධර්මයේ ඔරොත්තු දෙන්නේ නෑ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන. හැබැයි අපිට ඒ ධර්මයට දක්ෂකමත් එක්කම අර පින්වත්නි තමන්ගේ අවිද්‍යාසහගතව කාමයන්ගේ හැඩය කාමයන් හැසිරෙන විදිය දකින්නක ඇතුලේ ආදීනවම දැක්කටම මදි. කෙලෙස්සහගත අරමුණු පස්සේ දුවන්ඩ හිත ආයාචනා කරනකොට ඒවා දිගට දිගට කල්පනා නොකර ඉන්නත් අපි දක්ෂ වෙන්න ඕන. නමුත් අපි කරන්නේ මොකද්ද? ඒවා දිගට දිගට කල්පනා කර කර ඉන්නවා. ධර්මය සම්පූර්ණයෙන් අහපු ගමන්ම බිම තියලා යන්නේ. එළියට ගියාම ආපුවා මොකක්වත් මතක නැහැ. එළියට ගියාම කිසිම දෙයක් මතක නැහැ. මෙතනම බිම තියලා එළියට ගිහින් තියෙන. නමුත් කෙලෙස් ටික උන්ට කවුරු හරි වචනයක් කිව්වොත් Tamanට ඒක පින්වත්නි මතක තියාගෙන ගෙදර ගියපු ගමන් බෑක්ක බිම තියපු ගමන් ඕක කියන්නේ. බලන්නකෝ හරි ප්‍රශ්නයක් වුණා. අරයා මෙහෙම කිව්වා. මේ මට හිතා ගන්න බෑ වෙච්ච දේ තව කට්ටියක් හිටියා එතන. ඉතින් මං පාඩුවේ ආවා. හොඳයි අපිටත් ඒ කොයි වෙලේ හරි වාරයක් පොඩ පරිස්සමට යන්න ඕනේ පැත්තෙම අපේ දරුවෙක්වත් ආයදින් පස්සේ ගෙවල් වල යන්න ලොකු සාකච්ඡාවක් කරන මේ විශාල ධර්මයක් ඇහිච්ච වෙලාවක කවුරු හරි ගෙදර බෑකේ බිම තියපු ගමන් අනේ පුතේ එන්නකෝ මේ අද දේශනාව මෙන්න මේවා කිව්වේ කියලා ඒ දරුවන්ට උමනාවක් තියනවද නැහැ? අම්මට උමනාවක් තියනවද නැහැ? මොකක්වත් උමනාවක් නැහැ. ඒකනේ කෙලෙස්සහගත ලෝකේ හැටි. දැන් වෙඩින් එකක් තිබ්බාම ඉස්සරහින් යන්නේ කවුද? දරුවා. ලස්සනට අඳ ගන්නවා. අම්මා සමහර විට පරණ ඇඳුමක් අඳිනවා. දරුවාට තමයි හොඳම ඇඳුමක් එදාට ගෙනත් දෙන්නේ. නමුත් ධර්මයේ අහන්න එක්කරන්නේ නෝ කවදාවත්. එක්කරන්නේ නැහැ. ඇයි දරුවාට දීලා නැහැ ධර්මය? ඒ කියන්නේ කෙලෙස් බලන්න මේ කෙලෙස්සහගත ලෝකේ හැටි. කෙලෙස්සහගත ලෝකේ වෙනුවෙන් ඉස්සරහින් පෙරටු කරගන්නවා. නිකෙලෙස් වීම ධර්මය ලෝකෝත්තරත්ව ඉස්සරහා ඒකට වටි ඒක ඒකෙන් පේන්නේ ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ කියන එකනේ. එතකොට මේ වටිනාකම අම්මා තාත්තා හදලා දෙන්න ඕන දරුවාට. ඒක තමයි ලොකුම යහපත දරුවාට කරන. එතකොට ඒ නිසා මේ අපිට වෙලා තියෙන්නේ ධර්මී ඉස්සරහා පින්වත්නි එයා තුල මානසිකාර කුසලතාවේ නැහැ. නමුත් කෙලෙස් විතර්ක ඉස්සරහා මානසිකාර කුසලතාවේ තියෙනවා. ඕක අනිප්පතට හරව ගන්න ඕන. ඊට පස්සේ අපි තුල කෙලෙස් විතර්ක එනකොට ඒවාගේ අක්මුල් හොයන්න පුරුදු වෙන්න ඕන. ඒවා ඇති වුණේ මගේ సంతානිය තුල කොහොමද කියලා ධර්මීය හරහා හොයන්න පුළුවන් හැකියාවක් අපි දිනු කර ගන්න ඕන. ඊළඟ එක තමයි අපිට මොනතරම් කෙලෙස් විතර්ක ආවත් ඒවායේ ධර්ම ස්වභාවය දැකලා ඒවා අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් දැකීමෙන් තොරව විදර්ශනා නුවණකින් තොරව අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. ඒ නිසා අපි ආරම්මන ග්‍රාහීව ගනුදෙනු කරනකොට පුදුම ශික්ෂණයක් තියෙන්න ඕන. ඒ අරමුණු ඇසුරු කරගෙන සිත තුළ ගොඩනගෙන චින්තනාර්ථය තුළ සංයමයක් තියෙන්න ඕන. ඒවා මමායනින් තෙත් නොකර ඉන්න වග බලා ගන්න ඕන. ඒවා ඇතිවෙන නැතිවෙන විදිය දකිමින් ලෝකයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව බුද්ධ ශාසන ඉස්සරහා තියෙන සැක සංකා දුරු කරගන්න ඕන. මේ කෙලෙස් විතර්ක මත පදිංචි වී දිගින් දිගට යන ගමන් මඟ අමාර්ගයේ බවත් මේ තමන්ගේම කෙලෙස් දකිමින් ඒවායේ ආදීනව දකිමින් ඒවා අනුව පදිංචි වී නොසිටීමෙන් ඒවා පදනම් කරගෙන ගොඩනැගෙන විතර්ක දකිමින් ඒ විතර්ක මැඩ පවත්වමින් ඒ තමන්ගේම සිතේ ධර්ම ස්වභාවයේ දකිමින් වාසය කිරීම මාර්ගයේ බව දැනගන්න ඕන. ඒක ඇතුලේ ප්‍රතිපදාව මත ශක්තිමත් වෙන්න ඕන. එහෙම ශක්තිමත් වෙලා සෝතාපන්න ඵලයටපත් වෙන්න ඕන. එහෙම සෝතාපන්න ඵලයටපත් වීම කරා යන්න අපි දක්ෂ නොවුනොත් අපිට කවදාවත් අවබෝධය කරා යන්න බෑ. ඒ නිසා ඔය පින්තුන්ලාට මේ ධර්මය ඇහෙන්නේ අවබෝධය කරා යන්න හීනියට හරි ජවයක් තියෙන නිසා. පොඩිවට හරි ඔයාලට ඇතුලේ ජවයක් තියෙන නිසා. ඒකෙන් උපරිම වැඩ කරගන්න. උපරිම තැනකට යන්න. එහෙම ගිහින් සදාතනිකව සංසිඳෙන්න. ඒ බඳු සංසිඳීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්තුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වය කුඩා වස් කඩුව රතනජෝති මාවත පදිංචි ටී රම්‍යා රසාදරී ද සිල්වා මහත්මියට, එවැගේම මේ රැස් වුණා වූ සියලු දෙනාටම මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින්නතුන්ට මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ටීලින්ද සිල්වා පියාණන්ට, ඒස් ද සොයිසා මෑණියන්ට, ටී අජිත් ජනක කුමාරද සිල්වා සොහොයුරාට, වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ ධර්ම දානමේ කුසල් අනුමෝදනා කරනවා. මේ සියලු දිනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. සියලු දිනාගේම ජීවිත ධර්මයෙන් පෝෂණේ වේවා. සුවසේම මියගිය ඥාතීන්ට මේ කුසලානිසංස ධර්මයන් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. රම්‍යා රසාදරීද සිල්වා මහත්මිය ප්‍රදාන මෙතනට රැස් වුණා වූ ඒ පවුලේ සියලු දෙනාට, ඒ වගේම අනිකුත් මේ ධර්මශ්‍රවණයට රැස් වුණා වූ සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා, ප්‍රඥාව වැඩේවා, සීලයෙන් පටන් අරගෙන ඥාන දර්ශනයෙන් අවසන් වන පරිපූර්ණ පාරිශුද්ධියක් ඔය ඇත්තන්ගේ సంతානිය තුල මතුවේවා. සියලු දෙනාටම සුවසීම ජීවිතාවබෝධය කරා යන්නට මේ උතුම් කුසලානි සංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් සියලු මහා සංඝ රත්නයටත් මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ දේශනාව දේශනා පාරමිතාවක් වේවා. දෙමව්පියන්ටත් සියලු ඥාතීන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ පින්තුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් උතුම් නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං